අමාත්‍යංශ නිවේදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මේ වෙලාවේ හෙද හෙදියන් ඉතාම සුළු ප්‍රමාණයක් අතර ඇති වෙලා තියෙන අනවබෝධයක් දුරු කරන්නත්, එම හෙද හෙදි ඉතාම සුළු කණ්ඩායම භාවිතා කරලා යම්කිසි ආකාරයක උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට යන්නත් යම් කණ්ඩායමක් උත්සාහ කරන නිසා මම ඒ ගැන පැහැදිලි කරන්න තමයි මේ වෙලාව ඉල්ලගත්තේ. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගරු කතානායකතුමනි, ලක්ෂ එකහමාරක පමණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ලක්ෂ එකහමාරෙන් 40,000ක්ම හෙද සේවයේ නිරත වන අය, හෙද හෙදියන්. අපේ රටේ පවතින හෙද ව්‍යවස්ථාව අනුව 5% පිරිමි හෙද සේවයට බඳව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ හෙද සේවාවේ සාතිශය බහුතරයක් හෙදියන්. ඒ අය රෝහලට ඇවිල්ලා හෙද සේවය නිරත වනට අමතරව ඒ අය ගෘහණියන්, බොහෝ දෙනෙක් මව්වරුන්, ඒ වගේම සමහර තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තා බලාගන්නෙත් ගරු කතානායකතුමනි මේ හෙදියන්. එතකොට මේ අය පහුගිය කාලෙදී අපේ සෞඛ්‍ය සේවාව මේ තරමින් පවත්වා ගන්න ඉතා විශාල කැපකිරීමක් කර බව තමුන්වහන්සේ අධ්‍යක්ෂකම් සහිතවම දන්නවා. විශේෂයෙන් පහුගිය කොවිඩ් කාලෙදී ආර්ථික අර්බුදය තිබෙන වෙලාවේ අපිට යම් මට්ටමකට මේ සේවාව පවත්වා ගන්න හැකියාව ලැබුණේ මේ 40,000ක් පමණ වන හෙද හෙදියන් නිසා. ඒ ආර්ථික අර්බුදයේදී මීට වඩා දරුණු ලෙස තෙල් පෝලින් තියෙනකොට, තෙල් හිඟයක් ඇති වෙලා තියෙනකොට සමහර කෙනෙකුට සේවයට එන්න අවස්ථාවක් දුෂ්කර වෙලා තියෙද්දි, සේවය අවසන් වෙලා විශේෂයෙන් රෑ 7 වැඩමුළුවේ අවසන්ලා ගෙදර යන්නේ හෙදියන් විශාල අප්‍රමාණ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. තමන්ගේ දරුවා අසනීප වෙලා ඉඳෙද්දිත් මේ අය දරුවා ගෙදර තියලා අම්මා තාත්තා බලා ගන්න කියලා රාජකාරීට වාර්තා කරපු අය. ඒ නිසා මේ හෙද හෙදියන් වෙනුවෙන් රජයට විශාල, ඒ කියන්නේ එයාගේ කාර්යභාරය ගැන විශාල ඇගයීමක් තිබෙන අතරෙම ඒ අයට ලබා දිය යුතු පහසුකම් හැකි ඉහළම මට්ටමට, අපේ ආර්ථිකයට ගැලපෙන ආකාරයට ඉහළම මට්ටමට වැටුප් දීමනා වරප්‍රසාද ලබා දෙන රජය කටයුතු කරමින් යනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, මෙවර අයවැයේදී අපි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දැනෙන මූලික වැටුප් වැඩිවීමක් ලබා දීලා තියෙනවා. ඒක ඔබතුමා දන්නවා. හෙද සේවය ගත්තොත් මේක තියෙනවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5ක්. මේ පහේ හෙද ශ්‍රේණිය 3 MT7 කැටගරි වැටුප් ශ්‍රේණියේ සාමාන්‍ය 8,200ක් පමණ සේවය කරනවා මේ වෙනකොට. මේ තමයි පළමු පත්වීමක් ගන්න හෙද හෙදියන්ගේ පත්වීම. එයාට තිබුණේ මූලික වැටුප රුපියල් 32,525ක් පමණයි. අපේ මූලික වැටුප් වැඩිවීම ඇතුලේ රුපියල් 54,920 දක්වා වැටුප් වැඩි කළා තියෙනවා. මූලික වැටුපේ වැඩිවීම පමණක් රුපියල් 22,395ක් වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා අර රුපියල් 32,000ට. මේක ඔබතුමාට අපි කාටවත් තේරෙනවා, රුපියල් 32,525ක මූලික වැටුපක් තිබුණ කෙනෙකුට අමතර වශයෙන් මූලික වැටුප ලෙස පමණක් රුපියල් 22,395ක වැඩිවීමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ අයගේ OT එක පැයකට රුපියල් 215ක තිබුණු දීමනාව රුපියල් 290 දක්වා පැයකට රුපියල් 75කින් වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ නිවාඩු දින සහ නැත්තම් ඩේලි ඇලවන්ස් එක රුපියල් 1084 තිබ්බක රුපියල් 1831 දක්වා වැඩි වෙනවා. මම මේ කියන්නේ පළමු පත්වීම ලබලා අවුරුදු 5ක් වැඩ කරන හෙද හෙදියන්ට මූලික වැටුප් වැඩිවීම, මූලික වැටුප ලෙස රුපියල් 54,920ක් ලැබෙන අතරේ පැයකට OT එක ලෙස රුපියල් 290කුත්, PH සහ ඒ කියන්නේ ඩේලි ඇලවන්ස් එක රුපියල් 1831කුත් ලෙස ලැබෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් වසර 5ක සේවා කාලයක්, ඒ කියන්නේ පළවෙනි දවසේ ඉඳලා වසර 5 දක්වා මේ කැටගරියකට දල වැටුප හැටියට මෙතෙක් කල ලැබුණ රුපියල් 104,481ක් පමණයි. ඒ රුපියල් 133,640 දක්වා රුපියල් 29,159කින් වැඩි වෙනවා. මේ පළවෙනි වසර 5 තුල 133,640, පළමු ඒ කියන්නේ හෙද සේවයට බැඳිලා අවුරුදු 5ක සර්විස් එකක් ඉන්න ඒ කැටගරි එකේ ඔක්කොම මේ 8,200ටම රුපියල් 133,640ක දල වැටුමක් ලැබෙනවා. මේක ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා, මේ තමයි අඩුම එකේත් මේගොල්ලන්ගේ වාර්ෂික වැටුප් වර්ධකත් එක්ක මීට වඩා අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට ලැබෙන දීමනා වැඩි වෙනවා, මේ දල වැටුම වැඩි වෙනවා. ඒ නිසා මම කියන්නේ පළමු පත්වීම ලබාගත් හෙද හෙදියකට දල වැටුප හැටියට මේ මාසේ, මේ අප්‍රේල් මාසේ ඉඳලා එක්ලක්ෂ තිස්තුන්දාස් හයසිය හතලිහක් අවම වශයෙන් පඩිපත කටියෙන් ලැබෙනවා. ඊළඟට දෙවන ශ්‍රේණියේ හෙද හෙදිය නමදා සාර්සියක් ඉන්නවා. සාමාන්‍ය පත්වීම ලබල අවුරුදු පහකට පස්සේ දෙවන ශ්‍රේණිය ඇතුළත් වෙනවා. ඒ අයට ලැබුණ මූලික වැටුප තිබුණ රුපියල් 37636යි. අපි වැඩි කරලා තියෙනවා ඒක රුපියල් 64500 දක්වා. ඒ කියන්නේ රුපියල් 26864කින් මූලික වැටුප පමණක් වැඩි කරලා තියෙනවා. මේ මූලික වැටුපට සාපේක්ෂව මෙතෙක් තිබුණු ඕටි එකේ රුපියල් 255 පැයකට රුපියල් 345 දක්වා පැයකට රුපියල් 90කින් වැඩි කරනවා. මේගොල්ලන්ට තිබුණු අර දෛනික දීමනාව රුපියල් 1881 තිබ්බක 2150 දක්වා වැඩි කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, මේ දෙවනි ශ්‍රේණියේ, කියන්නේ දෙවනි ශ්‍රේණියේ ඉන්නව අවුරුදු 5ක්, මේ අයට මූලික වැටුප වැඩි වීම රුපියල් 64500යි, ඕටි එක රුපියල් 7345යි පැයකට, pH allowance එක 2150යි ඒ දිනයකට. ඒතර මේකත් එක්ක ඒගොල්ලන්ගේ දල වැටුප ගත්තොත් එහෙම සැලකිලි මට්ටම වැඩි වෙනවා. මම කලින් කිව්වා තුන්වෙනි ශ්‍රේණියේ දල වැටුප රුපියල් 133000ක් වෙනවා. ඒතර මේගොල්ලන්ට විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. පළවෙනි ශ්‍රේණියේ දැන්ට ඉන්නවා 16000ක්. සාමාන්‍ය සේවයට ඇතුළත් වෙලා අවුරුදු 12කට පස්සේ මේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ අයගේ දැන් තිබෙන මූලික වැටුප රුපියල් 44965යි. මේ මූලික වැටුප රුපියල් 77850 දක්වා වැඩි වෙනවා. 77850 දක්වා වැඩි වෙනකොට රුපියල් 32885ක් මූලික වැටුප වැඩි වෙනවා. 32885ක් මූලික වැටුප වැඩි වෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, ඒගොල්ලන්ගේ ඕටි පැයක් දැන් තියෙන රුපියල් 305යි, ඒක රුපියල් 420 දක්වා වැඩි වෙනවා. ඕටි පැයක් රුපියල් 115කින් වැඩි වෙනවා. අර දෛනික දීමනාව pH allowance එක රුපියල් 2248ක් තියෙන එක රුපියල් 2595 දක්වා වැඩි වෙනවා. ඒ අනුව දල වැටුප ගණන් හදා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඊළඟට අධිශ්‍රේණියේ හෙද හෙදියන්ට මේ අය 6000ක් ඉන්නවා දැනට. සාමාන්‍යයෙන් අවුරුදු 22ක් සේවයට බැඳලා අවුරුදු 22ක් ගියාට පස්සේ මේගොල්ලන්ට ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා. දැන් තියෙන්නේ මූලික වැටුප රුපියල් 53035යි, ඒ රුපියල් 92460 වෙනකම් වැඩි වෙනවා. 53035 92460 වෙනකම් වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප 53000 තියෙන කෙනාට රුපියල් 39425කින් වැඩි වෙනවා මූලික වැටුප. ඒ අනුව ගණන් හදුවාට පස්සේ දැන් තිබෙන ඕටි පැයක් රුපියල් 350යි, මේක රුපියල් 500ක් වෙනවා. ඕටි පැයක් රුපියල් 500ක් වෙනවා. pH දීමනාව නැත්තම් දෛනික දීමනාව රුපියල් 2651ක් තියෙන එක රුපියල් 3082 දක්වා වැඩි වෙනවා. මේ එහෙම අමතර දීමනාවක් කැරියට 3082ක් ලැබෙනවා. ඊළඟට විශේෂ ශ්‍රේණියේ ස්පෙෂල් ග්‍රේඩ් එකේ හෙද හෙදියන් සාමාන්‍යයෙන් 415ක් පමණ තමයි ලංකාවේ ඉන්නේ. තමන්ගේ සේවා කාලය අවුරුදු 27ක් විතර වෙනකොට මේ අය මේ ශ්‍රේණියට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් ලැබෙන්නේ රුපියල් 54235ක් පමණයි. මේගොල්ලෝ ප්‍රතිකාර අංශයේ, ඉගැන්වීම් අංශයේ ඇතුළු මේ ශේෂ කීපයකම ඉන්නවා. පරිපාලන අංශයේ මේ රුපියල් 54235 මූලික වැටුප රුපියල් 94060 වෙනකම් වැඩි වෙනවා. 94060 වෙනකම් ඒ වැඩිම විතරක් රුපියල් 40000කට ආසන්නයි. එහෙම තිබියදී මේවට ඕටි පැයක් හම්බ වෙනවා ගරු කතානායකතුමනි. දැන් තියෙන රුපියල් 395යි, ඒ රුපියල් 545 දක්වා ඕටි පැයක් රුපියල් 150කින් වැඩි කරලා තියෙනවා. ඕටි පැයක් රුපියල් 545 වටපත් වෙනවා. pH එක නැත්තම් ඩේලි ලවන්ස් එක රුපියල් 2711 තිබ්බක 3135 වෙනකම් වැඩි වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ වෙලාවේදී රටේ පවතින ආර්ථික තත්ත්වයේ අනුව අපි හෙද සේවාව වෙනුවෙන් දැනන වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. තුන්වෙනි ශ්‍රේණියේ ඉන්න කෙනෙකුට රුපියල් 133640ක් ලැබෙනකොට මේ සුප්‍ර ග්‍රේඩ් එක ස්පෙෂල් ග්‍රේඩ් එක වෙනකොට කොතරම් දල වැටුපක් ගෙදර අරයන්න පුළුවන්ද කියන එක ඔබතුමාට ගණන් හදා ගන්න පුළුවන්. ඒ අර ගණන් හදා ගන්න පුළුවන් අප්‍රේල් මාසේදී මේ හෙද හෙදියන් 40000ට ඒ අයගේ සේවා කාලය අනුව මේ මූලික වැටුප් වැඩිවීම, ඕටි වැඩිවීම, pH allowance එක වැඩිවීම, ඒ වගේ වාර්ෂික වැටුප් වර්ධකය මේ සියල්ල එකතු වුණාට පස්සේදී අප්‍රේල් මාසේදී අතට දැනෙන වැටුපක් ලැබෙනවා අනිවාර්ය වශයෙන්ම ගරු කතානායකතුමනි. හැබැයි එහෙම තිබියදී මේ හෙද හෙදියන් සාමාන්‍යයෙන් 350ක් විතර උපයෝගී කරගෙන එක්තරා පුද්ගලෙක් මේ පිළිබඳව වැරදි මතයක් ප්‍රචාරය කරන්න හදනවා සෞඛ්‍ය සේවාව ඇතුලේ. එයා කියලා තිනවා රාජ්‍ය සේවක වැටුපෙන් රුපියල් 20000ක් වක්‍රාකාරව කප්පාදු කරලා කියලා මේක වෘත්ති සමිති නායකයෙක්. එයා පෙන්වන්න හදන්නේ මොකද්ද? අර රුපියල් 7500ක් එකතු වෙන දීමනාවක් හැටියට තිබුණු රුපියල් 7500 මූලික වැටුපට එකතු වුණාම මේක වැඩක් නැහැ. හැබැයි රාජ්‍ය සේවයේ නිරත වෙනවා දන්නවා දීමනාවක් මූලික වැඩපොට එකතු වුණාට පස්සේ ඒකෙන් පැටව ගහලා ප්‍රතිලාභ එනවා රුපියල් 5000ක් අපි වැඩි කරලා තියෙනවා ඒක ඇතුළත් කරලා තියෙනවා මේ මේ මූලික වැටුප් වැඩිවීම ඇතුලේ හැබැයි මේ අය පෙන්වන හදනවා මේ මූලික වැටුප් වැඩිවීමට අදාළව ඕටීඑ ගණන් හැදෙන්නේ පීඑච්ඒ ගණන් හැදෙන්නේ ඩේලි ඇලවන්ස් එක ගණන් හැදෙන්නේ අප්‍රේල් මාසේ මූලික වැටුප් වැඩිවීමට පමණයි කියලා නෑ ගරු කතානායකතුමනි අපි බොහොම පැහැදිලිව කිව්වා අප්‍රේල් මාසේ එක අදියරකින් වැඩි වෙනවා මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ ජනවාරි වල දෙවැනි අදියර 2007 ජනවාරි වල තුන්වැනි අදියර හැබැයි ඒ තුන්වැනි අදියරයේදී මූලික වැටුප් වැඩිවීමට අදාළව තමයි අප්‍රේල් මාසේ ඕටීඑ එක හැදෙන්නේ අප්‍රේල් මාසේ පීඑච් ඇලවන්ස් එක හැදෙන්නේ අප්‍රේල් මාසේ ඩේලි ඇලවන්ස් එක හැදෙන්නේ ඒ සියලු දේවල් හැදෙන්නේ 2027 ජනවාරි වල මූලික වැටුපට සාපේක්ෂව එතකොට මෙයාට ලැබෙන ප්‍රමාණය වැඩි හැබැයි මේ හෙද හෙදියන් ඉතාම සුළු කණ්ඩායම නොමග යාම සඳහා මේ අය ඉදිරිපත් කළා තියෙනවා වැරදි තොරතුරු ප්‍රමාණයක් ඒ අතර කලබලයක් හදන්න මේක 350 උඩරිම 350 විතර තමයි මෙතන ඇතුළේ ඉන්නේ හැබැයි මම කියන්නේ ඉතුරු 39,500ට තේරෙන දේ මෙයාට නොතේරෙන විදිහක් නැහැ මේක මෙහෙවන්නේ එක පැත්තකින් මේ තියෙන්නේ මේ හෙද හෙදියන් 350ට 400ට මොකක් හරි අමතර දෙයක් ලබා දෙන නෙමෙයි කාට හරි කියන්න පුළුවන් එංගලන්තේ මෙච්චරක් හම්බ වෙනවා ඕස්ට්‍රේලියාවේ මෙච්චර හම්බ වෙනවා හැබැයි ඒ රටවල බාණ්ඩාගාරය ඒ ආණ්ඩු කොතරම් දුරකට ගෙනත් තියනවද කියන එක මේ රටේ ජනතාව දන්නවා ඒ ශක්තිමත් බාණ්ඩාගාරය ඒ වැඩි තමයි එහෙම වටුපක් හම්බ වෙන්නේ නමුත් අපි මේ තිබෙන බාණ්ඩාගාරට සාපේක්ෂව මේ ආර්ථික තත්ත්වයට සාපේක්ෂව දැනෙන මූලික වටුපකුත් දල වටුප පරිමකුත් ලබා දීලා තියෙනවා ඒ නිසා මේ මම කරුණා කරලා මේ නොමග යැවීමට අර කොඩි කණ්ඩායමකට අහුවෙන්න එපා කියලා කියන්නේ මේ තිබෙන වෙන මොකක්වත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අර පින් ජනාධිපතිකමට රිංගුව ජනාධිපති ලේකම් කාර්යාලයට කෙනෙක් වරප්‍රසාද ඔක්කොම භුක්ති විඳ වන්දක ආර්චනානායක රැමතුමා කතා විදිහට දම කියලාම කියනවා කොහොමද යා වාහන පාවිච්චි කරේ ඉන්දර පාවිච්චි කරේ වරප්‍රසාද පාවිච්චි කරේ කියලා ඒ අතරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ වරප්‍රසාද පාවිච්චි කරලා හෙදිය රට යවන්න සිංගප්පූර යවන්න මැදිහත් වෙලා තියෙනවා ඒ ඔක්කොම කරන අතරේ මේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ හෙද හෙදියන්ට සාධාරණ කරන්නේ නෙමෙයි හෙද හෙදියන්ට නම කියන්නවත් ඕනේ තේරුමක් නැහැ හරිද තේරුමක් ඕනේ නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජනරාල් හැටියට පත්වීමක් ලබාගෙන පාර්ලිමේන්තුවට දවස් 7ක් එත්මදි පාර්ලිමේන්තුවට දවස් 7ක් පමණක් ඇවිල්ලා වාහන පර්මිට් එකත් අරගෙන අන්නේ ඉන්න මම නම කියන්නත් ඕනේ නැහැ තේරුමක් නැහැ 40,000ක් ඉන්න තැනක 350ක් පාට බස්සන්න පුළුවන් කෙනෙක් නම කියන එක වැඩක් නැහැ හරි වැඩක් නැහැ ඒ නිසා මං අන්න අර ඒ 350ක් වෙන හෙද හෙදියන්ටයි කියන්නේ මේ නොමගෙයමට අහුවෙන්න එපා තමන්ට තිබිච්ච වරප්‍රසාද කප්පාදු වීමේ වේදනාවට කෝපයට ද්වේෂයට කරන වැඩක් විතරයි මේ 40,000ටම දැනෙන වැටුපක් අප්‍රේල් මාසෙදී ලැබෙනවා කියන එක මම වේලාවේ සාතිකල කියන කැමති බොහොම සුදුසු වේලාව ලබා දුන්නට
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ වරප්‍රසාදයේ උල්ලංඝනය පිළිබඳවයි ගරු කතානායකතුමනි මා විසින් 2025/7/27 වන දින කරු අග්‍රාමාත්‍යමකින් අසන ලද වාචික ප්‍රශ්නයට අමතරව අසන ලද දෙවන අතුරු ප්‍රශ්නය අනුව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා පත්කිරීම පිළිබඳව අසන ලද ප්‍රශ්නයට කරු අග්‍රාමාත්‍යමේ ලබා දුන් පිළිතුර එතුමිය දැනුවත් හෝ නොදැනුවත් මෙම ගරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව අසත්‍ය තොරතුරු වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මා අසන ලද ප්‍රශ්නයකට මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මේ උත්තරීතර සභාව නමග යෑමක් වන අතර මාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි මායිදී මතු කරන ලද කාරණය වූයේ 2024 වසරේ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර වෙනුවෙන් එහි පාලක සභාවේ තීරණය අනුව මහාචාර්ය ගිනිගද්දර ආචාර්ය රාජපක්ෂ සහ මහාචාර්ය ප්‍රසි විජේවර්ධන යන අය නම් කර තිබෙන බවත් ඒ වෙනුවට නැවත පාලක සභාවක් පත් කර නැවත ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව එතුමියගෙන් විමසන ලදී. එතුමිය විසින් පවසන ලද්දේ එම නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් නැවත තෝරා ගැනීම සිදු කිරීමට සිදුව ඇති බවයි. මෙම තොරතුරු ඉතාම සාවද්‍ය වන අතර අග්‍රාමාත්‍යමේ පාර්ලිමේන්තුවට බොරු තොරතුරු ඉදිරිපත් කර මෙම උත්තරීතර සභාව නොමග යැවීම බරපතල කාරණයකි. මෙම තොරතුරු බොරු තොරතුරු බව ඔප්පු කිරීමට මා මේ අවස්ථාවේදී 2025/6 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා විසින් රජරට විශ්වවිද්‍යාලයේ රෙජිස්ට්‍රාරය වෙත යවන ලද ලිපිය හැන්සාඩ් වාර්තාවට ඉදිරිපත් කරන ඉල්ලා සිටින අතරේ සභාගත කරමු. එම ලිපිය අනුව මම පැහැදිලිව පෙනියන ගරු කතානායකතුමනි appointment of the vice chancellor Rajaratna University of Sri Lanka RUSL මේක ලියන්නේ 2025 ජනවාරි 6 please be noted that the secretary to the president has informed to the secretary of the minister of education ඒ කියන්නේ ජනාධිපති ලේකම්තුමා විසින් දැනුම් දෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාට higher education උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යතුමාට ලේකම්තුමාට to instruct the university grants commission to reinitiate the application process adhere to the prescribed procedures and submit the suitable nomination for the post of vice chancellor of RUSL in compliance with the provisions of section 34 of the universities act number 16 of the 1978 මම මේක සභාගත කරනවා ඒ වගේම හැන්සඩ් ගත කරනවා එම ලිපිය අඩංගු කරුණු අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දුන් උපදේශ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නැවත මෙම රජරට විශ්වවිද්‍යාලයේ උපකොළ ධූරයේ සඳහා ආයුධම්පත් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර සුසු නාම යෝජනා නැවත එවන ලෙස දැනුම් දී ඇති බව සඳහන් කර තිබේ. ඒ අනුව පැහැදිලි ඒ අනුව ගරු අග්‍රාමාත්‍යතුමිය මෙම සභාවට ප්‍රකාශ කළ පරිදි මෙම කලින් ඉදිරිපත් කළ නම් තුන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතික්ෂේප කළ බව පැවසීම අතිශයින් සාවද්‍යය. සාමාන්‍යයෙන් සිදුවන කාර්යභාරය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කිසියම් පාලක සභාවක් නම් කළ නම් තුනක් එම කොමිසමට පැමිණි පසු එම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එයින් එක් නමක් ගරු ජනාධිපතිවරයාද ඉදිරිපත් කරනු ලැබීමයි. එම තෝරා ගැනීමේදී යම් පරස්පරයක් ඇතනම් ඒ සාමාන්‍ය නැවත නිවැරදි කිරීම සඳහා අදාළ පාලක සභාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ක්‍රියා කරනු ලබයි. නමුත් ඊතමා ඉදිරිපත් කළ ලිපිය අනුව ඉතාම පැහැදිලිව මෙම නැවත සම්මුඛ පරීක්ෂණයේ කැඳවීමට උපදෙස් දෙනු ලබන්නේ ජනාධිපතිවරයා ලේකම්වරයා විසින් බව ඉතා පැහැදිලි වේ. ගරු කතානායකතුමනි මේක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ගිය නිරීක්ෂකෙක් මෙම පාලක සභාවේ මේ උපකොළපතිවරයා තීරීමේ වැඩපිළිවෙළට ඉදිරිපත් වෙනවා. ඒ
ගමතුමා කියවන්නේ
ඒ මේක ප්‍රතික්ෂේප කළා තියෙන කාරණය අපි බොහොම පැහැදිලිව කියන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් තමයි මේක ප්‍රතික්ෂේප කරන්නේ. මේ ලකුණු දෙන ක්‍රමය වෙනස් වෙලා නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම ආයෙත් මට මේ දවස් කරුණු දෙකක් තියෙනවා. ඔව් මම කියනවා.
දැන් ලිපියයි කියවන්න.
හරි මේ තිබ්බොත් ඒකෙත් මේ ලකුණු ක්‍රමයම තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා නිවැරදි වැරද්දක් තිබුණා නම් ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ නිවැරදි කර යුතුයි. ඒක එකතු වෙලා මොකද හත් දෙනෙක් එතන ඉන්නවා. ඒ පිරිස එකතු වෙලා කතා කරන්න ඕන. ඉතින් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමේ සතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව මෙම පාලක සභාවේ තීරණය ප්‍රතික්ෂේප කර ඇතනම් කරුණාකර එවැනි ලිපියක් තිබේ නම් ඒ ලිපිය ගරු සභාවට ඉදිරිපත් කරන්න කියලා මම එදුමියට එදුමියගෙන් ඉල්ලා සිටින කැමැති මොකද මේ සම්බන්ධ ගරු කතානායකතුමනි එදුමිය කියන විදියට මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා නම් මේ කොමිසම සභාව ඒ ලිපිය ඉදිරිපත් කරන්න කියන එක තමයි මම ඉල්ලන්නේ. මෙම ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව වාචික පිළිතුරවලට ලබා දී තිබෙන පිළිතුරවලදී මීට පෙර බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ලද වැරදිතොරතුරු පිළිබඳව වරප්‍රසාද කමිටුව මේ කරුණ ඉදිරිපත් කරන ලදී මෙම தත්ත්වය ඉතාම බරපතල වන්නේ ගරු අග්‍රාමාත්‍යතුමේද මෙවැනි අසත්‍යතරතුරු ඉදිරිපත් කිරීමයි. එබැවින් මේ පිළිබඳව වරප්‍රසාද කමිටුව මේ යොමු කරමින් කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.
ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු කතානායකතුමනි මේ සිද්ධියට අදාළව කරුණු මං පැහැදිලිව ඉදිරිපත් කරන්නම්. මම මෙතුමාට ලබා දුන්න පිළිතුරු කිසිම සාවාද්‍ය තොරතුරක් නැහැ. සත්‍ය තොරතුරු මම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ යම් ඉතිහාසයක් තියෙනවා. මේකේ පළමුව මේ උපකුලපතිවරවරයා මේ පත්වීම රජරට විශ්වවිද්‍යාලයේ ආරම්භ වෙන්නේ ආණ්ඩු මාරුව යන අතරතුර. ඒ කියන්නේ අපි තුන්දෙනාගේ ආණ්ඩුව පත් වෙනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙනකොටත් එවකට තිබ්බ UGC එක සැප්තැම්බර් 12 2024 වෙන ඒ වෙනකොට ජනාධිපතිට හිටපු ජනාධිපතිට දැනුම් දෙනවා මේවා තමයි ආපු තුන්දෙනාගේ ඉදිරියට ආපු තුන්දෙනාගේ order of average marks කියලා නම් තුනක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මෙන්න මෙහෙම observations වගේකුත් ඒ කාලේ 12 සැප්තැම්බර් 24 observations ඉදිරිපත් කරනවා. ඒ observations වල මෙන්න මෙහෙම එකක් තියෙනවා. There was a significant discrepancy in the marks given to applicants by several council members. Three candidates who participated in the above interview from the same university and other institutions have made a complaint to the UGC by a letter dated 26th August 2024 on alleged fraudulent manipulation by the Council of the RUSL in the evaluation process of the position of Vice-Chancellor. ඒ ලියුම ගරු කතා නායකතුමනි මම හැන්සාත්ගත කරනවා සභාගත කරනවා ඒ වගේම මාත තියනවා ඒ ආපු තව මේක පිළිබඳ ආපු කම්ප්ලේන්ට්ස් මම ඔය ඔක්කොම ඉදිරිපත් කරන්නේ මොකෝ මේ අවස්ථාවේකට ගොඩක් කාලයක් යන නිසා ඒ අනුව තමයි මේ අතරතුර අලුත් කමිෂන් එකක් පත් වෙනවා අලුත් UGC චෙයාර්මන් කෙනෙකුත් පත් වෙනවා එතෙන්දි නැවතවත් ඒ අර අර ආපු තොරතුරු අනුව මම මේ ලිපිය අනුව මම කියා සිටිනවා මේ ලකුණු නැවත ඇනලයිස් කරලා එවන්න කියලා. නැවත ඇනලයිස් කරලා රෙකමෙන්ඩේෂන් එකක් කරන්න කියන එක UGC එකෙන් මම ඉල්ලා සිටිනවා. එතකොට ගරු කතානායකතුමනි මට මේ තියෙන එක්ස්ට්‍රැක්ට් එකක් UGC මිනිට්ස් වල 20th November 2024 එතන මෙහෙම මිනිට් එකක් තියෙනවා. Therefore, the Commission, having considered the above discrepancy in the marks given to applicants by several council members, decided not to recommend any of the names to be appointed as the Vice-Chancellor RUSL to the Honourable President. Further, the Commission decided to send all the requirement documents and specific records as to why the Commission is not recommending any applicant to the post of Vice-Chancellor RUSL. මේකත් මම සභාගත කරනවා හැන්සාත්ගත කරනවා. ඒ අනුව තව විස්තරාත්මකව University Grants Commission එක ජනාධිපතිතුමාට ලියුමක් යවනවා. ඒකේ කියලා තියෙනවා ඒකෙත් මේක නැවත වතාවක් කියලා මෙහෙම එකක් කියනවා three applicants who applied for the post of vice chancellor made written complaint to the UGC regarding alleged manipulation by the council the composite mark sheet and individual mark sheets of each of the candidates that there exist discrepancies in marks given to certain candidates the candidate who became the first as the previous vice chancellor selection has not been selected among the three names recommended accordingly, the Commission, having considered the above discrepancy in the marks given to applicants by several council members, decided not to recommend any of the names to be appointed as the Vice-Chancellor RUSL to the Honourable President. මේ ගරු කතානායකතුමනි සීනියර් ප්‍රොෆෙසර් කපිල සෙනවිරත්න චෙයාර්මන් මේ ලිපිය එවන්නේ 28 නොවැම්බර් 2024. ඒ අනුව තමයි අධ්‍යාපන ලේකම්තුමාට අධ්‍යාපන සමාවෙන්න මේ ජනාධිපති ලේකම් ලිපියක් යවනවා as per the letter ඒක යවන්නේ December 30, 2024 as per the letter number IHEUD Rajarata appoint date December 4th, 2024 of Chairman University Grants Commission submitted along with the above letter, the present University Grants Commission has not recommended any of the names proposed by the Council of Rajarati University. Consequently, the requirements stipulated under Section 34(1)(a) of the Universities Act No. 16 of 1978 remains unfulfilled. ඔය ලියුම තමයි මන්ත්‍රීතුමාට ඇවිල්ලා තියෙන්නේ. අර මේ ක්‍රියාවලිය අවසාන ලියුම ඒක 30 දෙසැම්බර් 2024 ඒ ලියුම ජනාධිපති කාර්යාලයෙන් එවන්නේ මේ UGC recommendation එකක් නැති නිසා කරුණාකරලා මේ ක්‍රියාවලිය නැවතවත ආරම්භ කරන්න කියන ඉල්ලීම තියෙන්නේ අන්න UGC එකේ ආපු තොරතුරු මත. ඒ අනුව තමයි 6 ජනවාරි ප්‍රියන්ත ප්‍රේමකුමාර ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර UGC secretary රජරට යුනිවර්සිටි එකට දැනුම් දෙනවා මේ ක්‍රියාවලිය නැවත වතාවක් රිකෝල් කරලා ක්‍රියාත්මක කරන්න කියන එක රජරට යුනිවර්සිටි එකට දැනුම් දෙනවා එතකොට මේ ඒ ලියුම තමයි මම හිතන්නේ 6 වෙනි ජනවාරි 6 ලියුම තමයි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්නේ මේ ලියුම පිටිපස්සේ මේ දිග කතන්දරයක් තියෙනවා සැප්තැම්බර් මාසේ ඉඳන් යුජීසියක පරණ යුජීසියකත් ඩිස්ක්‍රපන්සි එකක් තියෙනවා කියනවා. ඒ අනුව අලුත් කමිෂන් එක නැවත වතාවක් ඒ ලකුණු බලලා සහ ආපු කම්ප්ලේන්ට් සියල්ලම මත නැවත වතාවක් කියනවා මෙතන ඩිස්ක්‍රපන්සි එකක් තියෙනවා. ඒ නිසා රෙකමෙන්ඩේෂන් එකක් කරන්න බෑ කියලා ජනාධිපතිට දැනුම් දෙනවා. ඒ දැනුම් දීම මත ජනාධිපති ලේකම් කියනවා අවශ්‍ය ඊළඟ ක්‍රියාවලියට යන්න මේක නැවත රීඇඩ්වර්ටයිස් කරන්න කියලා. ඒක මත තමයි UGC එක මේ ප්‍රොසෙස් එක නැවත වතාවක් ආරම්භ කරන්නේ. ඉතින් ගරු කතානායකතුමනි, මම කිසිසේත්ම සාවාද්‍ය තොරතුරක් නෙවෙයි ඉදිරිපත් කරේ. දැන් එතුමා කිව්වා UGC එකේ මේක රෙකමෙන්ඩ් නොකරනම් ඒ තොරතුරු ඉදිරිපත් කරන්න කියලා. මම ඒ සියල්ලම දැන් ඉදිරිපත් කරලා තියෙනවා. UGC එකෙන් එකපාරක් නෙවෙයි දෙපාරක් මේ මාක්ස් වල ඩිස්ක්‍රපන්සි එකක් තියෙනවා කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වුණේ. ගරු කතානායකතුමනි, මම අවසාන වශයෙන් කියන්නේ අපේ ආණ්ඩුවේ ඕනම කෙනෙක් මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනකොට ඒ කරුණු ඉදිරිපත් කරන්නේ වගකීමක් ඇතුව, තොරතුරු හොයලා බලලා. අපිට කාත් එක්කවත් පුද්ගලික ප්‍රශ්න නැහැ. අපි කාගේවත් පුද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි පෙනී සිටින්නේ. ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙත් කිව්වේ අපි මේ ශිෂ්ටත්වයෙන් වැඩ කරන ආණ්ඩුකරණයක් හදන්න අපි සූදානම් වෙන්නේ. අපි මේ සැලසුම් කරගෙන යන්නේ. ඒ නිසා අපි කවුරුවත් පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි පෙනී ඉන්නේ, ක්‍රියාවලියක් වෙනුවෙන් අපිව පත් කරපු ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපිට සාවාද්‍ය තොරතුරු ඉදිරිපත් කළා කාටවත් හානියක් කරන්නවත් කවවත් රැක ගන්නවත් උවමනාවක් නැහැ. අපි ඉදිරිපත් කරන සියලුම දේ වෙනුවෙන් ඒ ප්‍රොසීඩිය අනුව, ඒ තොරතුරු අනුව වගකීමක් අරගෙන තමයි ගරු කතානායකතුමනි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ, අපි කරුණු ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කරපු ඒ කියමන මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම අසත්‍යයක් නෙවෙයි කිව්වේ, මම පදනමක් ඇතුව තමයි එතුමාට පිළිතුර ඒ වෙලාවේ ලබා දුන්නේ. බොහොමත්ම ස්තුතියි මේ කාලය ලබා දීම පිළිබඳ.
ගරු දාසිරී මන්ත්‍රීතුමා, ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. එකතු කළ අගය මත බදු සංශෝධන 2002-14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවරම කියවීම කවදාද?
ගරු කතානායක හෙට.
ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, දේශීය ආදායම් සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
දේශීය ආදායම් සංශෝධන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දිනවර කියවීම කවදාද? අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ, අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමටද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාද, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවීම සඳහාද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යාතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි.
දිනවර කිවීම කවදාද?
tomorrow.